ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sbs.com.au/සිංහල වෙපඩවයට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
තවත් සිකුරාදාවක අපි එහෙමනම් සූදානම් අපේ සිකුරාද දවසේ සුපුරුදු විශේෂාංගය ලෝ වටා විදෙස් විත්ති සමාලෝචනය ආරම්භ කරන්නට. මේ වෙනකොට ලෝකයෙන් අපිට ප්‍රමුඛවම ප්‍රවෘත්ති විදිහට වාර්තාවන තතු විත්ති කිහිපය පිළිබඳව සමාලෝචනය දෙන්න. දැන් අපිත් එක්ක සුපුරුදු පරිදි සම්බන්ධ වෙලා සිටිනවා ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල් ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි.
අපි ජපානින්ම කතාව පටන් ගනිමු. තාම ජපානයේ ටෝකියෝ නුවර ඔලිම්පික් උළෙල පැවැත්වෙනවා. අපි ගියවර මේ විශේෂාංගයේදී සාකච්ඡා කළා. ඔලිම්පික් එතකොට පටන් අරන් සතියක් විතර ගෙවිලා ගිහිල්ලා තිබුණි. ඒ වෙද්දිත් ඔලිම්පික් ගම්මානය ආශ්‍රිතව මේ කොරෝනා යළි හිසහිසවීම පිළිබඳව මේ සතිය වෙනකොට මේ තත්ත්වය තවත් වැඩි වර්ධනය වෙලා කියලා තමයි වාර්තා වෙන්නේ. අපි ඒ සම්බන්ධව අලුතින්ම තියෙන තොරතුරු මුලින්ම සාකච්ඡා කරමු තමයි.
ඔව් දිලුක්ෂි, දැන් ටෝකියෝ නුවර ගිය සතියේ තිබුණා 3800ක් විතර රෝගීන් දිනකට වාර්තා වෙනවා කියලා. මේ සංඛ්‍යාව මේ සතියේ වෙනකොට 5000 ඉක්මව ගිහිල්ලා තියෙනවා. ඒ එක්කම මුළු ජපානයේ දිහාම බලපුවාම 14000කට වඩා අධික රෝගීන් සංඛ්‍යාවක් එක් දිනකට වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේක වාර්තාගත තත්ත්වයක් නිසා දැන් ජපානයේ තිබිච්ච ඒ හදිසි තත්ත්වය දැන් තවත් ප්‍රදේශ කීපයකට දීර්ඝ කරලා තියෙනවා. ඒ එක්කම ඔලිම්පික් ගම්මානයේ ඇතුළත් මේ වෙනකොට 350කට අධික පිරිසක් රෝගීන් හැටියට හඳුනාගෙන තියෙනවා. ජූලි මාසේ පළවෙනිදා ඉඳලා වෙනකොට 350කට අධික පිරිසක් තමයි මේ විදිහට ඔලිම්පික් ගම්මානය තුළින්ම රෝගීව සොයාගත්තේ. ඒ වුණාට බලධාරීන් මේ වෙනකොටත් ප්‍රකාශ කරනවා ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩාව පැවැත්වීම නිසා රට තුළට රෝගය ඇතුළුනේ නැහැ. නමුත් බොහෝ අවස්ථාවලදී ඒ ජපාන ජාතිකයන් මේ ඔලිම්පික් ගම්මානයේ නොයෙකුත් සේවාවන් සපයන පුද්ගලයන් මගින් මේ විදිහට රෝගය ඔලිම්පික් ගම්මානයට පැමිණියයි කියලා.
දැන් එතකොට අමල් අපි ඒත් එක්කම දකිනවා මේ ඩෙල්ටා වෛරස ප්‍රභේදය ලෝකයේ බොහෝ රටවල් වශයෙන් සහ කලාපීය වශයෙන් ඉතාමත්ම සීඝ්‍ර ලෙසින් පැතිර යනවා කියලා. අපි දන්නවා දැන් අපි මේ ඉන්න ඕස්ට්‍රේලියාවෙත් විශේෂයෙන්ම ඩෙල්ටා වෛරස ප්‍රභේදය නිව සවුත් වේල්ස් ප්‍රාන්තය ආශ්‍රිතව වැඩි වර්ධනය වෙමින් තියෙනවා. අනිකුත් ප්‍රාන්තවලටත් මේ තර්ජන ඇති වේවි කියලා බොහෝ දෙනෙක් බොහොම කල්පනාකාරීව සිටින්නේ. ශ්‍රී ලංකාව පැත්තෙන් ගත්තත් එහෙමයි, ඩෙල්ටා වෛරස ප්‍රභේදය දරුණු ලෙසින් පැතිර යනවා. යුරෝපය, ඇමරිකානු කලාපය, මේ හැම එකක්ම බැලුවාම අපිට ඩෙල්ටා වෛරස් ප්‍රභේදය පිළිබඳව අසුබදායක තත්ත්වයක් තමයි වාර්තා වෙන්නේ. අපි සමස්තයක් වශයෙන් ගත්තාම මේ වෙනකොට ඩෙල්ටා වෛරස් ප්‍රභේදයේ පැතිරීම සහ ලෝකයේ අනිකුත් කලාපවල කොරෝනා තත්ත්වය පිළිබඳව කරුණු දැනගනිමුද මේ ළඟටම?
ඔව් දිලුක්ෂ, අතරම දැන් අලුත්ම තර්ජනය වෙලා තියෙන්නේ මේ ඩෙල්ටා ප්‍රභේදය. මේ නිසා බොහෝ වෙලාවට යුරෝපය සහ ඇමරිකාව ඇරෙන අනිකුත් සෑම ආසියානු කලාපය වගේ, ඒ වගේම ලතින් ඇමරිකානු කලාපයේ දැන් රෝගීන් වාර්තාවීම අධි සීග්‍රෙන් වර්ධනය වෙලා තියෙනවා. විශේෂයෙන්ම බැලුවොත් පෙරු රාජ්‍යයේ මේ වෙනකොට ජනගහනයේ ලක්ෂයකට මරණ 590කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ මරණ බොහොමයක්කට හේතුව හැටියට දක්වන්නේ ඩෙල්ටා ප්‍රභේදයේ ප්‍රචලිත වීමයි. ඉතින් ලෝකයේ සමස්තයක් හැටියට ගත්තහම මේ වෙනකොට 142ක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. බැලුවොත් ඇමරිකාව තවමත් ඉදිරියෙන් ඉන්නවා කොරෝනා මරණ දිහා බලපුවාම 106කට අධික ප්‍රමාණයක් ජීවිතක්ෂයටපත් වෙලා තියෙනවා. දෙවන ස්ථානයේ ඉන්නේ ඉන්දියාව. මේ ඩෙල්ටා ප්‍රභේදය අතරම ඉන්දියාවෙන් ආරම්භ වෙච්ච එකක්. ඉන්දියාවේ මරණ සංඛ්‍යාවත් 425,000 ඉක්මවා ගිහිල්ලා තියෙනවා. නමුත් ඉන්දියාව තුළ යම්තරම් දුරකට ඒ මරණවල අඩු වීමක් වාර්තා වෙලා තියෙනවා. නමුත් රෝගීන් වාර්තා වීම තවමත් ඉන්දියාවේ දිගින් දිගටම පැවැත්වෙනවා. නමුත් අනෙකුත් ආසියාවේ රටවල් වලට මේ වෙනකොට ඒ ඉන්දියානු ප්‍රභේදය ගිහිල්ලා ජීවිතක්ෂරපත් වෙන සංඛ්‍යාවත්, ඒ වගේම රෝගාතුර වෙන සංඛ්‍යාවත් දිනෙන් දින වැඩි වෙලා තියෙනවා. මොකද මේ ඩෙල්ටා ප්‍රභේදයෙන් තියෙන සුවිශේෂී බලපෑම නිසා.
අමල්, මේ තවත් මේ අතුරු ප්‍රශ්නයක් මේක. දැන් අපි දන්නවා මේ කොරෝනා වෛරස් ප්‍රභේදය මේ චීනයේ වුහාන් නුවරින් ආරම්භ වුණා කියලා මේ සම්බන්ධව විශාල ආන්දෝලනයක් සහ ඊට පස්සේ මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත් වීම ඇතුව මේක ඇත්තක්ද කියලා හොයන්න මේ පරීක්ෂණ කණ්ඩායම් පවා යවුණා. දැන් අපි ගත්තොත් එහෙම චීනයේ තත්වය, වුහාන් නගරය සහ අනෙකුත් චීනයේ කලාපය ගත්තාම චීනයේ ජනගහනය අධික රටවල් වලින් එකක් ලෝකයේ තියෙන, කොරෝනා තත්ත්වය චීනයේ කොහොමද දැන් මේ වෙනකොට? වැඩිම මොකද අන්තර්ජාතික මාධ්‍ය දැන් මේ වෙද්දී චීනය පිළිබඳව කතා බහ කිරීම සම්පූර්ණයෙන්ම අත්හැරලා වගේ තමයි අපි දකින්නේ. චීනයේ තත්ත්වය සාමාන්‍යද නැත්නම් පෙර පරිදිම තියෙනවා මේවා මාධ්‍ය මගින් වාර්තා වෙන්නේ නැද්ද?
දිදුක්ෂි, වුහාන් වල නැවතත් රෝගීන් කීප දෙනෙක් වාර්තා වුණයි කියලා සඳහන් වෙනවා. දැන් වුහාන් වල තමයි මේක පටන් ගත්තයි කියලා බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ. නැවතත් වුහාන් නගරේ සහ ඒ අවට ප්‍රදේශවල ලොක්ඩවුන් වගේ දේවල් ඇති කරන්න සිද්ධ වුණායි කියලා වාර්තා වෙනවා. අතරම මේ චීනය සම්බන්ධයෙන් අපිට විශ්වාසදායක තොරතුරු ලබා ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් තියෙනවා. නමුත් චීනයේත් දැන් ඔවුන් එන්නත් කරණය ඉතාමත්ම සීග්‍රෙන් කරගෙන ගිහිල්ලා තියෙනවා. මොකද ඔවුන්ගේ සයිනෝෆාම් එන්නත පහසුවෙන් ලබා ගන්නට පුළුවන් නිසා රටේ ජනගහනයේ වැඩි ප්‍රතිශතයකට මේ වෙනකොට ඔවුන් එන්නත ලබා දීලා තියෙනවා. නමුත් චීනයේත් නැවතත් අර ඩෙල්ටා ප්‍රභේදය ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවායි කියලා ඒ අනුව ඔවුනුත් දැන් දැඩි පියවර අරගෙන තියෙනවා. පිටරටවලින් එන අය සීමා කිරීමට සහ ඒ රෝගීන් පැමිණෙනවා නම් ඒ පිළිබඳ කටයුතු කරන්නටත් පියවර අරන් තියෙනවා. මොකද අලුතෙන් ආයමත් චීනෙනුත් රෝගීන් හමු වෙන පටන් අරන් තියෙනවා.
අපි දේශගුණික විපර්යාස මේ ගෝලීය උණුසුම්කරණය පිළිබඳව වෙන තොරතුරු විටින් විට සාකච්ඡා කරනවා. ඇත්තටම ලෝකයේ විවිධ කලාපවලට මේ දේශගුණික විපර්යාස තත්වය දරුණු ගංවතුර, එසෙත් නොමැතිනම් භූමිකම්පා, නායම්, ඒ වගේම දරුණු ලැව්ගිනි, උෂ්ණත්වයේ ඉහළයාම් මේ වගේ නොයෙකුත් ආකාරයට බලපානවා. දැන් මේ දවස්වල ලෝකයේ අවධානය තුර්කියට සහ ග්‍රීසියට යොමු වෙලා තියෙනවා දරුණු ලැව්ගිනි තත්වයේ හේතුවෙන්. මේ ආශ්‍රිතව මොනවද අපිට තුර්කිය සහ ග්‍රීසිය පැත්තෙන් වාර්තා වෙන්නේ? අමල්,
මේක ඇත්තටම සුවිශේෂ දෙයක් දිලුක්ෂි. මේ විශාල ලැව්ගින්නක් මේ වෙනකොට තුර්කිය සහ ග්‍රීසිය හරහා හමායන තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. දැන් ග්‍රීසියයි තුර්කියයි කියන්නේ ඔවුන් අසල්වාසීන් වුණාට ඔවුන් හිත හොඳින් ඉන්න අසල්වාසීන් නෙමෙයි. ඔවුන් නොයෙකුත් දේශපාලනික ප්‍රශ්න, දේශ සීමා ප්‍රශ්න තියෙන රටවල් දෙකක්. නමුත් මේ අවස්ථාවේදී මේ ගින්න දේශ සීමාවන් සලකන්නේ නැතුව තුර්කිය සහ ග්‍රීසිය හරහා හමායන අවස්ථාවක මේ රටවල් දෙක එකතු වෙලා මේ දැන් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරමින් ඉන්නවා. මේක අවුරුදු ගානකට පස්සේ ඇතිවෙච්ච විශාලම ලැව්ගින්න හැටියට හඳුන්වනවා. මේ වෙනකොට දහස් ගණනක් ගම්වාසීන් තමන්ගේ ගෙවල් වලින් මේ වෙනකොට ඉවත් කරගෙන තියෙනවා. දැන් ග්‍රීසියේ විදුලි බලාගාරයක ආශ්‍රිතව මේ ගින්නක් හටගෙන ඒ විදුලි බලාගාරයේ ගබඩා කරලා තිබිච්ච ගල්ලංගුරු ගිනි ගරගෙන ඒ ලැව්ගිනි තවත් වැඩි වුණයි කියලයි වාර්තා වෙන්නේ. ඉතින් මරණ කිහිපයක් මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා. තුර්කියේ 8 දිනක් විතර ජීවිතක්ෂයට පත්වුණයි කියලා වාර්තා වෙනවා. ඒ වගේම ග්‍රීසියෙත් මේ වෙනකොට සෑහෙන පිරිසක් පීඩාවට පත් වෙලා නිවාසවලින් ඉවත් කරගත්තයි කියලා. දැන් මේ රටවල් දෙක පමණක් නෙවෙයි, තවත් අසල්වාසී රටක් වෙන ඇල්බේනියාවටත් මේ ගින්න දැන් පැතිරෙන තත්ත්වයක් තියෙනවායි කියලායි වාර්තා වෙන්නේ. සති දෙකකට කලින් යුරෝපයේ උතුරු කරේ ගංගොතුරක් ගැන කතා කළා. දැන් මේ වෙනකොට ලැව්ගිනි තදින් පැතිර යාමක් සිද්ධ වෙන්නේ. මේ සියලුම දේවල් අර ක්ලයිමට් චේන්ජ් නැත්තම් දේශගුණික විපර්යාසවල ප්‍රතිඵලයක් කියලා තමයි මේ වෙනකොට විශේෂඥයින් සඳහන් කළා තියෙන්නේ.
අපි මේ ඇෆ්ගනිස්තානයේ මේ තලිබාන් මේ කැරලි කණ්ඩායම් වල ප්‍රහාර පිළිබඳව කතා බහ කරමු. අපි ගිය සතියේත් මේ පිළිබඳව කතා බහ කළා. මොකද මේ වෙනකොට දැන් ඇමරිකාවේ මැදිහත් වීමෙන් ඇෆ්ගනිස්තාන රජය සහ මේ තලිබාන් කණ්ඩායම අතර සාකච්ඡා පැවැත්විලා ඊට පස්සේ දෙගොල්ලොම මේ සටන් විරාමයකට එකඟතාව පළ කරලා තියෙන වකවානුවක තමයි මේ ආකාරයෙන් තලිබාන් කණ්ඩායම මේ වගේ මේ ඇෆ්ගනිස්තානය ඇතුළතුළදී තමන්ගේ ප්‍රහාර වැඩි කරලා තියෙන්නේ. දැන් මේ සතිය වෙනකොට මේ ප්‍රහාර තවත් එන්න එන්න වැඩි වුණු තත්ත්වයක් තමයි අපිට වාර්තා වෙන්නේ. අමල්, මේ තලිබාන් කණ්ඩායමේ මේ අරමුණ මොකක්ද? එතකොට දැන් ඔවුන් ඇමරිකාවත් මැදිහත්ව එකඟතාවට පත් වුණු මේ ගිවිසුම මේ වෙනකොට සම්පූර්ණයෙන් කඩ කළාද, ඒක අහෝසි වෙලාද, මොනවද ඒ සම්බන්ධව වර්තාවන තොරතුරු?
දිලුක්ෂි, දැන් අවුරුදු ගානක් තිස්සේ තලිබාන් සහ අෆ්ගාන් බලධාරීනුත් ඇමරිකාවත් එකතු වෙලා සාම සාකච්ඡා පැවැත්වුවා කටාර් රාජ්‍යයේ. දැන් ඒ සාකච්ඡාවල ප්‍රතිඵලයක් හැටියට තමයි ඇමරිකාව සඳහන් කරේ ඔවුන් සැප්තැම්බර් මාසේ 11 වෙනිදා වෙනකොට තමන්ගේ හමුදාව ඇෆ්ගනිස්තානයෙන් සම්පූර්ණයෙන් ඉවත් කරගන්නවා. ඒ අවස්ථාවේදී තලිබාන් වරුන් පොරොන්දු වුණා ඔවුන් තමන්ගේ ඒ ප්‍රචණ්ඩ ක්‍රියා නවතර කරලා සටන් විරාමයකට යනවායි කියලා. නමුත් ඒ සියලුම එකඟතාවයන් උල්ලංඝනය කරමින් තමයි මේ වෙනකොට තලිබාන් වරුන් දිගින් දිගටම ඇෆ්ගන් හමුදාවන්ට විරුද්ධව ප්‍රහාර එල්ල කරලා තියෙන්නේ. මේ බදාදා වෙනකොට ඔවුන් කාබුල් අගනුවර දැඩි ප්‍රහාරයක් එල්ල කරා. මේක තමයි දැනට ඇති කරලා තිබිච්ච ප්‍රහාර වලින් දරුණුම එක කියන්නේ. විශේෂයෙන්ම අගනුවර ඉලක්ක කරගෙන කරපු ප්‍රහාරේ ආරක්ෂක අමාත්‍යවරයාගේ නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ තිබුණා. බෝම්බ ප්‍රහාරයත් එක්කලා තලිබන් වරුන් ඔහුගේ ගෙට කඩාවැදිලා වෙඩි හුවමාරුවකුත් ඇති කරගත්තා. ඒ එක්කම හෙල්මන් ප්‍රාන්තයේ ලක්ෂේගා කියන අගනුවරත්, ඒ එක්කම රටේ ඉරානයේ ආසන්නයේ තියෙන හේරත් ප්‍රාන්තයටත් මේ වෙනකොට තලිබන් වරුන් දැඩි ප්‍රහාර එල්ල කරමින් තියෙනවා. ඉතින් ඇත්තරම අෆ්ගනිස්තානයේ ඉතාමත්ම දරුණු තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. රජයේ හමුදාවන්ට මේ ප්‍රධාන නගර තමන්ගේ පාලනේ තියාගන්න පුළුවන්ද නැද්ද කියන ප්‍රශ්නේ මතුවලා තියෙනවා. මොකද තලිබන් වරුන් දිගින් දිගටම ඒ තමන්ගේ ප්‍රහාර උත්සන්න කරලා තියෙනවා. ඇමරිකාව ලබන මාසේ දින වශයෙන් අෆ්ගනිස්තානෙන් ඉවත් වෙන්නට නියමිත වුණත් මේ අවස්ථාවේදී ඇෆ්ගන් හමුදාවට සහය දක්වන්න ඇමරිකන් ගුවන් හමුදා විසින් තලිබන් වරුන්ට විරුද්ධව ප්‍රහාර එල්ල කරනවායි කියලා වාර්තා වෙනවා. ඒ කෙසේ වුණත් තලිබන් වරුන් දිගින් දිගටම රජයේ හමුදාවන්ට දැඩි පීඩනයක් එල්ල කරමින් තියෙනවා කියන එක තමයි මේ වෙනකොට වාර්තා වෙන්නේ. රට ඉතාමත්ම අස්ථාවර තත්ත්වයකට පත් වෙච්ච බවක් තමයි වාර්තා වෙන්නේ.
අවසාන වශයෙන් මේ තවත් තොරතුරක් පිළිබඳව වන අභ්‍යන්තරික කරුණු කාරණා විමසන්නට හිතුණා. ඒ තමයි මේ වෙනකොට මේ මොරිෂස්, එසේත් නම් දෙනවා අපි කියන්නේ මුරිසිය කියලා, මේ මුරිසි රාජ්‍ය ප්‍රතික්ෂේප කිරීමක් කරලා තියෙනවා. තමන්ගේ රටේ මේ ඉන්දීය හමුදා කඳවුරක් පිහිටවන්නට තමන් අවසර ලබා දුන්නේ නැහැ කියලා. නමුත් මේ ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැනේ. ඉතින් ඒ අනුව බැලුවාම මෙතන මොකක් හරි යමක් සිද්ධ වෙන්නට ඇති. අපි කැමති යමල් මේ වගේ දෙයක් සඳහා ඉන්දියාව උත්සාහ දරලා තියෙනවද? එහෙමනම් ඉන්දියාවේ පරමාර්ථය වෙන්න ඕනේ මොකක්ද? අපි දන්නවා මේ මුරිසිය තියෙන්නේ මේ අප්‍රිකානු මහද්වීපයේ ආසන්නයේ තියෙන මේ මැඩගස්කරයේ ඒ ආසන්නයේට මදක් ඉහෙලින්. ඉතින් මේ වගේ කලාපයක තමන්ගේ බලය පතුරවන්න ඉන්දියාවේ සැලැස්මක් තියෙනවද? මේකේ යටි අරුත මොකක් වෙන්න පුළුවන්ද?
ඉන්දියාව මුරිසියේ තමන්ගේ හමුදා කඳවුරක් සාතික කරන්න කටයුතු කරනවා කියලා ජාත්‍යන්තර මාධ්‍ය තමයි මේ හෙළිදරව් කළේ. මෙතනදී ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවලින් තිබුණේ ඉන්දියාව උපක්‍රමශීලීව තමන්ගේ යුද හමුදාව ස්ථාපිත කිරීම සඳහා මුරිසියේ ප්‍රධාන දූපතට කිලෝමීටර් 1000ක් විතර ඉහළින් කුඩා දූපතක ගුවන් පතයක් සහ වරායක් ඉදිකරමින් ඉන්නවයි කියලා චන්ද්‍රිකා ඡායාරූප බාලාවක් පෙන්වලා තිබුණා. ඉතින් මේ චන්ද්‍රිකා ඡායාරූප වලට අනුව ගුවන් පතයක් නිර්මාණය කරන බව බොහොම පැහැදිලිවම පෙනෙන්නට තිබුණා. ඉතින් මේ අවස්ථාවේදී මේ පිළිබඳ මොරිසියේ බලධාරීන්ගෙන් විමසීමක් කරද්දී ඔවුන් ප්‍රකාශ කළේ 2015 මෝඩි අග්‍රාමාත්‍යවරයා මොරිසියට පැමිණියට පසුව ඔහු මේ ආකාරයට මේ කුඩා දූපතක ගුවන් පතයක් ඇති කිරීමට ඉන්දියාවේ ආධාර ලබා දුන්නයි කියලා. ඉතින් ඒ අනුව මේ වෙනකොට ඒ ප්‍රදේශයේ අගලේගා කියන කුඩා දූපතේ ගුවන් තුටුපලක් දැන් ස්ථාපිත කරලා තියෙනවා. නමුත් කිසි විටක මේක ඉන්දියාවේ හමුදාවට තමන්ගේ යුදමය කටයුතු සඳහා ලබා දෙන්නේ නැහැයි කියන දේ කාරණාව මොරිසි බලධාරීන් විසින් ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් අපි බැලුවොත් මේ ගුවන් පතේ පිහිටීම අප්‍රිකාවත් ආසියාවත් අතර හරියටම හරි මැද මේක පිහිටලා තියෙනවා. ඉතින් මේ දූපතේ පිහිටීම බලපුවාම ඉන්දියාවට මේ ප්‍රදේශයේ තමන්ගේ හමුදාව හදිසි අවස්ථාවකදී පාවිච්චි කරන්න මේ ගුවන් තුරුපල ප්‍රයෝජනවත් වන්නට පුළුවන්. විශේෂයෙන්ම මේ කලාපේ ඉන්දියාව චීනයත් සමග දිගින් දිගටම තමන්ගේ බලපරාක්‍රමයේ විදහා දැක්වීම සඳහා පාවිච්චි කරන බව දැන් පහුගිය කාලෙ බොහොම පැහැදිලිවම පෙනෙන්නට තිබුණා. ඒ වටපිටාවක් තුළ තමයි මේ ඉන්දියාව මේ විදිහට මේ ගුවන් පතයක් මේ ප්‍රදේශයේ ස්ථාපිත කරලා තියෙන්නේ. නමුත් මොරිසිය නම් බොහොම පැහැදිලිවම කියනවා මේක හමුදාමය කටයුත්තක් සඳහා පාවිච්චි කරන්නේ නැහැයි කියලා. නමුත් මේ දූපතේ ඉතාමත්ම සුළු පිරිසක් ජනගහනය 300කට වඩා අඩුයි කියලයි සඳහන් වෙන්නේ. ඉතින් බොහෝ වෙලාවට ඉන්දිය හමුදාව මේ ප්‍රදේශයේ ස්ථානගත කරන්න පුළුවන් කියන එක තමයි ජාත්‍යන්තර මාධ්‍යෙන් ප්‍රකාශ වෙන්නේ.
අමල් බොහොම ඉක්මනින් ඔබට කෙටියෙන් සඳහන් කිරීමක් කරන්න පුළුවන් ඉන්දියාව කොයි වගේ ස්ථානවලද මේ අපට කලාපීය ගත්තාම මේ තමන්ගේ ඉන්දිය හමුදා කඳවුරු පිහිටවල තියෙන්නේ?
දිලක්ෂි, මේ වෙනකොට ඉන්දියාවට මේ ඉන්දියන් සාගර කලාපයේ කුඩා දූපත් රාජ්‍යයන් තුනක සහාය ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම මාලදිවයින, එතකොට රියුනියන් දූපත, ඒ වගේම සිෂෙල්ස්. දැන් ඊට අමතරව මොරිෂස්, එහෙම නැත්නම් මේ මුරිසියත් ඔවුන්ට සහාය දක්වනවා කියලා කියන්න පුළුවන්. මේ එකම ස්ථානයකවත් ඉන්දියාවේ හමුදාව නිල වශයෙන් ස්ථානගත කළ නැහැ. නමුත් අපි බැලුවොත් මාලදීන වගේ ස්ථානයක් බැලුවොත් මේ වෙනකොට ඉන්දියාව විසින් හෙලිකොප්ටර් සේවයක් ලබා දීලා තියෙනවා රෝගීන් එක දූපතකින් අනෙකුත් තැනකට රැගෙන යාම සඳහා. ඒ කටයුතු සිද්ධ කරන්නේ ඉන්දියාවේ හමුදාව විසින්. ඒ අනුව බැලුවොත් ඔවුන්ට නිල වශයෙන් හමුදා කඳවුරු නැති වුණාට ඔවුන්ගේ බටපිරිස් මේ වෙනකොට ස්ථානගත කරලා තියෙනවා.
හොඳයි අමල්, අපි ස්තුතිවන්ත වෙනවා. මේ වෙනකොට ලෝකයේ ප්‍රමුඛයන් කතාබහට ලක් වෙන කාරණා කිහිපය පිළිබඳව තොරතුරු හෙළිදරව් කරන්නට අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව යලිත් හමුවෙමු ලබන සතියේ සිකුරාදා. අයිබෝවන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යයකින් අපට සවන් දෙය හැකේ.